කරුණානායක මැතිතුමා ඔබතුමාට විනාඩි 15යි. ඊට පෙර නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මුලස්සර පැමිණ ඇත.
හොන්ඩබල් කතා කරමු. Continue.
Shall I continue?
Yeah.
Okay. I thank you for giving the opportunity to speak on this important amendment that has been brought in, which will certainly increase the revenue of our country. This is a thing that when we had our 2015 budget and 2016, a thing that was brought in to facilitate a more cleaner, a more quick, decisive, and an ability to get revenue from people who really produce these type of excise items. So I'm happy that today the amendment has been brought in and we are able to legislate it and ensure that we'll be able to take benefit of this. But this alone may be insufficient because the decision making has to be clear, consistent and coherent. And that is the reason why today we see that there is a drop in revenue taking place in our country. Being the former finance minister, I must confess that there is a necessity to increase the fiscal space in this country. The revenue has to increase, the cost has to be controlled, and through the process, the fiscal space increasing is the only way that we could get this country off the ground. Today, you could see that the world is in turmoil. It's not only little Sri Lanka that is affected like a leaf in the winds. You could see the world is going through these turbulent times simply because there are demands that are insatiable and the supply is limited. So we have got to take decisions in order to make up as to what is the priority that is there in order to make what is good for the country. ඒ කියන අවස්ථාව තුළින්ම අපට මේ අවස්ථාවේදී ආදායම උපාදන ක්‍රම තුළින් අපි වියදම හරියාකාරව ප්‍රමුඛත්වය දීලා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් මෙවැනි වැඩ කටයුත්තක් අද ඇති කළ දීම මං හිතන විදිහට කල්ගත වුවත් ඒක හරි මාර්ගයට යන ආකාරය. නමුත් මේක මේ නීතිගත කිරීම තුළින් විතරක්ම ආදම වැඩි වෙනවා කියලා හිතන්න බැහැ. මොකෝ මට මතකයි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා අපි ගන්න ආණ්ඩුව තුළ සුරාබදුවල මාසයකට ආදම වූයේ බිලියන් 2.5. මේක අපි බිලියන් 12කට වැඩි කරන්න පුළුවන් වුණා එක මාසයකට. හැබැයි අද මේක බිලියන් 6-7කට අඩු වෙලා තිබෙනවා. ඒ නිසා යම් විදි ආදම උත්පාදන ක්‍රමයේ අඩු වෙලා තියෙන්නේ මොන විදිහට මේක නීති අනුකූලව ගන්න පුළුවන් ආදායම මීට වැඩිය විධිමත්ව මීට වැඩිය පරීක්ෂාකාරීව අපි ගත යුතුයි. ඒ නිසා මෙවැනි වැඩපිළිවෙලක් අපි 2015-16 අයවැය තුලින් ඇති කරාට අද නීතිගත කිරීම තුලින් අපි එදා ඒ බිලියන් 12ට වැඩි උපයන්න තමයි අපි බැලුවේ. ඒ නිසා මේක මේ ක්‍රමය තුලින් බිලියන් 50ක් විතර උපයන්න පුළුවන්. ඒ කියන්නේ මාසයකට බිලියන් 3.5-4ක් විතර උපයන්න පුළුවන් මාර්ගයක් තමයි මේ ලේබල් ක්‍රමය තුලින් ඇති කරන්න. මේක නිෂ්පාදන මට්ටමේ ඇති කරන්න අවශ්‍යයි. මේක වෙළඳාම් කරන මට්ටමේ ඇති කරන්න අවශ්‍යයි. නමුත් මේක යම් විදිහ සුපරීක්ෂාකාරී තත්වයක් ඇති කරන්න තියෙන්නේ ඒ වැඩ කරන සේවක පිරිස තුළ. ඉතින් මේව තුලින් අක්‍රමිතා ඇති වුවොත් එතකොට මේ කළා තියෙන වැඩ පිළිල අසාර්ථක තත්වයක් වලට පත් වෙනවා කියන එක අයිතහන දෙයක් නෙමෙයි. ඒ නිසා මං හිතන විදිහට අපි ඒක හරියා මාර්ගයට හරි නායකත්වය දීලා ඒ ආදෑම ලබා ගන්න ඕනේ කියන එක මං හිතන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. හැබැයි ආදෑම අඩු වෙන එක මේක අපි කොහොමද වැඩි කරන්න පුළුවන් වන්නේ? අපිට තියෙන්නේ අද දේශීය ආදෑම බදු දෙපාර්තමේන්තුවේ විධිමත් කළමනාකරණයක් තිබෙනවා. මොකද එවැනි වැඩපිළිවෙලක් ගියාට ඒකේ තියෙන වැඩ කරන සේවක පිරිස මීට වැඩි උනන්දුතාවයකින් ඇති කරන්න ඕනේ නායකත්වය දිය යුතුයි කියන එක මම මතක් කරන්න කැමතියි. මොකෝ ඒකේ තියෙන ආදෑම මං හිතන විදිහට ඇස්තමේන්තුවට ළඟටම ඇවිල්ලා තියෙන ආයතන 3-4කින් තමයි ඒක. නමුත් ඒ මීට වැඩි හුඟක් විධිමත් ක්‍රියා කරන්න අවශ්‍යයි. ඒ වගේම සුරාබදු ආයත දෙපාර්තමේන්තුවේ ආදෑම අපි මං කිව්වට මීට පෙර කතා කරපු ආකාරයට අපි වැඩි කරන්න පුළුවන් මාර්ගයේ අපි පෙන්වලා දෙන්න අවශ්‍යයි. නමුත් රේගුව මේකේ හුඟක් අඩු වෙලා තියෙනවා. මේකේ අක්‍රමිතා ගණනාවක් තිබෙනවා. මේවා නිවැරදි කරන්න මාර්ග හොයන්න ඕනේ. අද බිලියන් 400ක් විතර අපි ආදායමේ ඇස්තිමේන්තුවෙන් ලබා ගන්න බැරි වුවොත් අපට අන්තිමට මොනවද වෙන්නේ? ප්‍රාග්ධන වියදම අඩු වෙන එක විතරයි වෙන්නේ. මේ ප්‍රාග්ධන වියදම අඩු වෙනකොට ඊට හෙට රටට ආදම් උත්පාදන ක්‍රම අඩු වෙන එක තමයි ඇතිවන්නේ. ඒ නිසා අපි ඒක නිසියාකාර මාර්ගයකට අපි ගේන්න අවශ්‍යයි. මේකට අපි කොහොමද කොයි ආකාරයෙන්ද නායකත්ව දෙන්න ඕනේ වන්නේ කියන එක තමයි මම මේ අවස්ථාවේ ප්‍රශ්නය කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා මං හිතන විදිහට මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශ සහ මුදල් ඇමතිතුරා නායකත්ව දීලා මේකේ තියෙන ඒ අඩුපාඩුකම් මොකක්ද කියන එක හොයලා බලන්න අවශ්‍යයි. අද මුදල් අමාත්‍යාංශයේ දක්ෂතාවය ගණනාවක් ඉන්නවා. නමුත් දෙන්නේ තුන්දෙනෙක් තමයි අද මේක වැරදි මාර්ගයට ගෙනියන්න හදන්නේ. මේකේ කොටස් දෙකක් තියෙනවා. ෆිස්කල් පොලිසි, ඒක මුදල් අමාත්‍යාංශයෙන් කටයුතු කිරීම. මොනිටරි පොලිසි, මේක මහ බැංකුවෙන් කටයුතු කිරීම. මේක නිරන්තරයෙන්ම කියලා අද යම් විදිහක ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නාත්මක තුලින් ඔව් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියන එක මේ අපි මතක් කරන්න කැමතියි. අද පත්තරේ මම උපුටා ගන්නවා අපේ ඩේරි මීර පත්තරේ අද තියෙනවා රුපි හිට්ස් ෆ්‍රෙෂ් ලෝ ඔන් ෆොරින් අවුට්ෆ්ලෝස්. දැන් මෙවැනි රුපියල අවප්‍රමාණ වීම මං නිරන්තරයෙන්ම කියලා තියෙන දෙයක් තමයි හැම රුපියල අවප්‍රමාණ වීම බිලියන් 40ක් තමාගේ අයවැයට ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. දැන් මේ තියෙන විදිහට අපි මේක සුමානින් සුමානින් අවප්‍රමාණ වීම තාම වළක්වන්න බැරි වෙලා තියෙනවා. US ඩොලර් බිලියන් 10ක් එකපැත්තේ සංචිතයක් ලං වෙලා තියෙනවා කියලා මහ බැංකුවේ අධිපති සහ එවකට ඉන්න ඒ නිලධාරීන් කියනවා. නමුත් අනිත් පැත්තේ රුපියල තාම දෙදරනවා. එහෙනම් කොහොමද මේ දෙදරීමක් එක පැත්තකින් ඇතිවන්නේ? අනිත් පැත්තෙන් කොහොමද මෙවැනි සංචිතයක් ඇති කරලා තියෙනවා කියලා කියන්නේ? දැන් මේ රුපියල අවප්‍රමාණ වුණේ හෙට කණි තෙල් මිලවල වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් මහ බැංකුවට පේන්න වැඩපිළිවෙලක් නැහැ කියන එක තමයි මේ අවස්ථාවේ කියන්න පුළුවන් වන්නේ. එහෙනම් අපි මෙයාගෙන් අහන්න අවශ්‍යයි දැන් රුපියල් 11ක් මේ අවප්‍රමාණ වීම තුළින් බිලියන් 440ක් විතර මේ අයවැයට ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ඒ නිසා තමයි එක පැත්තින් ආදම අඩු වෙනවා, අනිත් පැත්තෙන් වියදම වැඩි වෙනවා. එතකොට අපේ මන්ත්‍රීවරුන්ට ඒ ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙල තමයි මේකෙන් අඩුවන්නේ. එනිසා එක්සත් ජාතික පක්ෂයේ ජනතාව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් සමග අත්වල් බැඳලා අපි මේ ගෙනිච්ච ගමන තුළ එදා විශ්වාසයකින් කටයුතු කරන්න පටන් ගත්තේ ඔව් මේ ආණ්ඩුව සැබෑ වෙනසක් ඇති කරන්න ඕනේ කියන එක. ඒක අපි පටන් ගත්තා, ඒ කරගෙන යනවා. නමුත් ඒක ඒ ආකාර විධිමත්ව වෙනවද කියන ප්‍රශ්නේ තමයි මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ. ඒ නිසා මම මේ අහනකොට රුපියල අවප්‍රමාණ වෙනවා වගේම අනිත් පැත්තෙන් අර ෆීල් ගුඩ් ෆැක්ටර් එක මූල්‍ය කළමනාකරණය හරියාකාර වෙනවද කියන විශ්වාසය ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ව්‍යාපාරයේ ලෝකේ හරි අමාරුවෙන් ගමන් කරන්නේ. ව්‍යාපාරයේ යෙදී සිටු මිනිසෙක් වශයෙන් මේක අපට පේනවා. අද මූල්‍ය මුදල් සංසරණය අඩු වෙලා තිබෙනවා. අද නොයෙක් බ්ලූ චිප් කම්පනීස් වල තමාගේ පිරිවැටුම වැඩි වෙලා තියෙනවා. නමුත් ලාභය අඩු වෙලා තියෙනවා. මේවා SMS කම්පැනි නෙමෙයි. හේලිස් එක පැත්තකින්, සිංගර් කම්පැනි අනිත් පැත්තෙන්, ඒ වගේම සොෆ්ට් ලොජික් කම්පනිය, එඩ්කින් ස්පෙන්ස් මේ සියලු දේ මේගොල්ලෝ කියන දේ තමයි පිරිවැටුම වැඩි වෙලා නමුත් ලාභය අඩු වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නය? අපි බදු ගහන්න පුළුවන්, බදු ගෙවන්න පුළුවන් කට්ටියකින්. නමුත් ඒ ගෙවනවා කියලා ඒ අයගෙන් හැම වෙලාවෙම ගන්න ගියනම් මේ ප්‍රශ්නේ ඇතිවන්නේ ඔන්න ඔතනයි. මෙන්න මේකට විශ්වාසයක් ඇති කරන්න අවශ්‍යයි. අද අපේ පසුපෙළ මන්ත්‍රීවරු වුණත් එයාට ප්‍රශ්නයක් තිබෙන්නේ කෝ අපට වියදම් කරන්න පුළුවන් සල්ලි ප්‍රමාණය කොහෙන්ද අපි ලබා ගන්න පුළුවන් වන්නේ කියලා. අපට එයාට කියන්න බෑ අපි මේ සංවර්ධනය හෙටට කල් දානවා කියලා. මොකද ජනතා විශ්වාසයත් වලින් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආදම හොයන මාර්ගය කිසිසේත්ම නවත්තන්න බෑ. ඒ සංවර්ධනය නවත්තන්න බෑ. එහෙනම් නාස්තිය නවත්තන එක, දූෂණය නවත්තන එක, මේක තමයි අද කතාවර ලක් වෙලා තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් ඉලක්කය කළා, එයාට ප්‍රශ්න කරලා තියෙනවා. නමුත් සැබෑ තත්ත්වය අද මොනවද වෙන්නේ? ඒ නිසා මම මේ අවස්ථාවේදී රුපියල ගැන කතා කරා වගේම අපේ පොලි අනුපාතය සම්බන්ධයෙන් මේකත් නැවත අර ෆිස්කල් මොනිටරි පොලිසි එක යටතේ මහ බැංකුව යටතේ එන ක්‍රියාවලිය. ඒක තුලින් අද 116 17ට 18ට පොලි අනුපාතය වැඩි කිරීම තුලින් කොහොමද කොයි ආකාරයෙන්ද අපිට ව්‍යාපාරය ගෙනියන්න පුළුවන් වන්නේ? සාමාන්‍යයෙන් අද 6-7-8කට එන්ටර්ප්‍රයිස් ලෝන් එක තුලින් අපි ඇති කරේ එදා මේ අමාරුවට ගත වෙලා තියෙන නමුත් සහජ හැකියාව තියෙන අයට මේකේ යම් වැඩපිළිවෙලක් ඇති කරන්න. මෙන්න මේක තමයි අද නැති වෙලා තියෙන්නේ. ඒක ඇති කිරීම තමයි අපිට කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා අද මේ කතා කරන මොහොතේ මං හිතන විදිහට ව්‍යාපාර ලෝකෙට අපිට ඇති කළ දෙන්න අවශ්‍ය විශ්වාසය ඒ විශ්වාසය ඇති කරන්න පුළුවන් වන්නේ ඍජු ප්‍රතිපත්ති ගැනීමයි. ඒ අදගත් තීන්දුව හෙට වෙනස් කිරීම නොවේ අපට අවශ්‍ය වන්නේ. පොලි අනුපාතය අඩු කිරීම අත්‍යවශ්‍යයි. රුපියල ශක්තිමත් කිරීම අතිවිශේෂයි. ඒ කතා කරන වගේම අර ETI ආයතනේ මෙවැනි දේවල් ගැන කතා කරනකොට කොහොමද අපි ප්‍රශ්න කරන්න පුළුවන් වන්නේ? ETI ආයතනයේ තැන්පත් කරුවන් යම් විදියකින් විශ්වාසයෙන් තුලින් මහ බැංකුවට අණ දුන්න පරිදි AI කියලා විශ්වාසයෙන් ඒක ඒගොල්ලන් ගිහිලා ආයෝජන කරනවා. ආයෝජන කරාට පස්සේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් එහෙනම් මහ බැංකුව එක බග කියන්න අවශ්‍යයි. මේ මහ බැංකුව හැම දිනකටම ඇඟිලි දික් කරනවා. නමුත් තමාලගේ දේශ බලලා ඒ සර්ච් ලයිට් එක තමාගේ ඇතුල් පැත්තට ඒක හරවලා මොකද්ද වුනේ කියන එක තාම හොයලා බලලා නැහැ. අද ස්වර්ණවාහිනියේ තියෙන ප්‍රශ්නය යම් විදියකින් පිටරට ආයෝජකින් විකුණලා තියෙනවා. නමුත් වික්කට ඒකේ ලැබෙන සල්ලි වලින් ඇයි මේ තැන්පත් කරුණු ගෙවන්න බැරි වෙලා තියෙන්නේ? මහා බැංකුව ඒක තමයි ප්‍රයෝගික කරගත්තේ. මේ ලැබෙන මුදල අපි ඒ සංචිත වලට ඒ ගෙවන්න තියෙන ආයෝජන ප්‍රමාණය මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගෙවනවා කියලා. ඒ නිශ්චිත වචනයක් දෙන්න බැරි වෙලා තියෙනවා මහා බැංකුවට. ඒ ප්‍රශ්නේ තමයි අපි අහන්නේ. එදා අපි ඇහුවා කෝ ජෙහන් අමරතුංග මහජන බැංකුවෙන් සල්ලි අරන් තියෙනවා. ඒ ඇයට කොහොමද මේ 10%කට වැඩි මේව කරලා තියෙන්නේ කියලා. බිලියන් 10%කට වැඩි දීලා තියෙන්නේ කියලා. ඒවට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැතුව ඒ අපේ ජනමාධ්‍ය ප්‍රශ්න කරනකොට මාධ්‍ය අය ප්‍රශ්න කරනකොට ඒකට යම් විදියකින් ප්‍රශ්නයක් ඇති කරලා තියෙන පුද්ගලයන් අද මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ වශයෙන් සලකලා කටයුතු කරනකොට ඒ අය රකින්න යනකොට කොහොමද ප්‍රශ්න විසඳන්න පුළුවන්? මෙන්න මේව තමයි අද හැමතැනම කතා කරන්නේ. ඒ නිසා අපට සල්ලි නැහැ කියලා අමාත්‍යංශවල වැඩ කටයුතු නවත්තන්න හදනකොට ඒ සම්බන්ධයෙන් බාධාවක් වෙනවා කියන එක තමයි අපිට කියන්න පුළුවන් වන්නේ. එදා අපි ගත්ත ආර්ථිකය දනගස්සල වටතර දීලා තිබ්බ ආර්ථිකය තමයි අපිට ලැබුණේ. නමුත් ඒත් අපට ආදායම් උත්පාදන ක්‍රම අප නිර්මාණශීලීව ඇති කරන්න පුළුවන් වුණා. ඒ ලබා ගැනීම තුලින් තමයි අපට නැවත ගෙවුවේ නැති ඒ වියදම් ඔක්කොම ගෙවලා දාලා අද පුළුවන් වෙලා තිබ්බා ඒ අමාත්‍යංශවල ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. නමුත් මේ කතා කරන මොහොතේ අමාත්‍යංශ දැන් අපි වැළුවත් ආර්.ඩී.ඒ. එකේ ඒ අමාත්‍යංශයට බිලියන් 240ක් විතර ගෙවන්න තියෙනවා ඒ වැඩ කරපු අයට. ඉතින් ඒ අයට ගෙවුවේ නැතුනොත් ඒ අය වැඩ කරන්න පටන් ගන්නෙ නැහැ. ඒ අය වැඩ කරන්න නැතුනොත් ඒ ආරක්ෂා ඉදිනදා ආරක්ෂා ඇති කරන්න පුළුවන් මාර්ගය නැවතෙනවා. එතකොට එක තැනකින් පටන් ගන්න ක්‍රියාවලිය තුළින් මුළු රටේම ආර්ථිකය දෙදරන්න පටන් ගන්නවා. මේක දුක්ඛසේ අපි කියන්නේ මොකද මේක නවත්තලා මේක නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්න අවශ්‍යයි. ඒක තමයි අපිට අවශ්‍ය කරන්න බැරි එක නෙමෙයි කරන්න ඕනේ කමක් තියනවද නැද්ද කියන එක. මෙන්න මේක තමයි අපි අවශ්‍ය කටයුතු කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී අපට මේ කොහොමද ආදාම වැඩි කරන්නේ වියදම හරියාකාරව කටයුතු කරන්නේ සා මෙහෙ මහ බැංකුවේ තියෙන අක්‍රමිතා තියෙන දුර්වලතා නිවැරදි කරලා ඉදිරියට ගෙනියන්න පුළුවන් මාර්ගය ඇති කරන්නේ. මං එදා මං කවුරු ගිල්ලනවා ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙනුත් මේ බාධාවක් ඇති කරන්න හදන කට්ටිය ඉලක්කය කරන්න මෙතන ඉන්නේ 3-4-5 දෙනෙක්. මෙන්න මේ අය අපි ජනතාව වෙනුවෙන් හරියාකාරව වැඩ කරන්න බැරි නම් ඒව පැත්තකට දාලා වැඩ කරන්න පුළුවන් කට්ටිය ඇති කරන්න අවශ්‍යයි. දැන් අද මෙතෙක් තුර අපි කතා කරලා තියෙනවා මේ මහ බැංකුවේ ඔයගොල්ලෝ ඇඟිලි දික් කරන්නේ බොන්ස් කෑම් කියලා. කෝ ඒකේ කට්ටිය අද මොනවද වෙලා තියෙන්නේ? අද එක්කෙනෙක් බෑ අද ඒ විෂය අදාළ අමාත්‍යතුමා ගැන මුකුත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අහක යන අපි වගේ කට්ටිය තමයි ඉලක්කය කළ ප්‍රශ්නයක් ඇති කරන්න හදලා තියෙන්නේ. මොකටද මොනවද කරලා තියෙන වැරද්ද? අද මේ සියලුම රට දුවන්න හදන්නේ නීතිපති දෙපාර්තමේන්තුව තුළින්ද? කාලය හරස් වෙනවා කියන එක මම දන්නවා. නමුත් මට අවශ්‍ය වෙන අපේ ජනතාව වෙනුවෙන් මේ කැක්කුමක් තියෙනකොට ඒ ජනතාවගේ ප්‍රශ්නේ කොහොමද අපි මේක හරියාකාරව ඔබතුමාලගේ උතුර වෙන්න පුළුවන්? අපේ දකුණේ වෙන්න පුළුවන්. මේක නැගෙනහිර වෙන්න පුළුවන්. නමුත් රටේ හැම කොටකම සාධාරණව සංවර්ධන හැමතැනම යන්න අවශ්‍යයි. මේක කොහොමද අපි ඇති කරන්නේ? මේක එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක්. අද රට නොමග යන ප්‍රතිපත්ති තුලින් කටයුතු කිරීම තමයි අපිට තියෙන දුක. මේවා නිවැරදි කරන්න අවශ්‍යයි. ජනතාව එදා වරමක් දුන්නේ අර ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා කියලා කියන්න නොවේ. ඒ ප්‍රශ්න විසඳුමක් ලබා දෙන්නයි. ඒ විසඳුමක් ලබා දෙන්න බැරි නම් දෙන්න බැරි කට්ටිය තමයි අපි ඉලක්ක කරේ. ඒ නිසා තමයි මම ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙත් ඉල්ලන්නේ කරුණාකර මේ වෙලාව ඇවිල්ලා තියෙනවා. නිවැරදි හරි මාර්ගයට යන්න පුළුවන් ඒ දක්ෂයෝ පත් කරන්න ජනාධිපතිට අගමැතිතුමාට ඒ හැකියාව තියෙනවා. එහෙනම් හොයලා බලලා මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා බලලා ඒකට උත්තර දීම තමයි අවශ්‍ය වන්නේ. අද මේ ස්වර්ණවාහිනිය වෙන්න පුළුවන්, එදා ප්‍රමුඛ බැංකුව වෙන්න පුළුවන්, එදා ද ෆයිනෑන්ස් වෙන්න පුළුවන්, එදා ෆින්ගාරා වෙන්න පුළුවන්, මේ වගේ ගණනාවක් ප්‍රශ්න තිබ්බා. මේවට උත්තර තාම සපයන්න බැරිලා තියෙන මහ බැංකුවට පිරමිඩ් ප්‍රශ්නය කියන්න පුළුවන් මේ ඔක්කොම ඇඟිලි දික් කරන්න පුළුවන් හැමතැනටම. නමුත් ඒ ප්‍රශ්නෙට විසඳුම දෙන්නේ කොහොමද කියන එක තමයි අපට අවශ්‍ය වන්නේ. අද කැකෑරන ප්‍රශ්නවලට උත්තර කල් ගැනීම තමයි ප්‍රශ්නයක් වන්නේ. අර වෘත්තීය සමිති තියෙනවා නම් එයාට සාධාරණ ඉල්ලීම් තියෙනවා නම් කතා කරන්න ඕනේ, නැත්නම් බැහැ කියලා කියන්න අවශ්‍යයි. එක වෙලාවකට දෙනවා, ඊට පස්සේ දෙන්න බෑ. ඒක තුලින් ප්‍රශ්නයක් ඇති වෙනවා. අහිංසක ජනතාව නිකරුණේ ප්‍රශ්නකට ඇති වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අද අපට මේ අවස්ථා ඍජු තීන්දු තුලින් කටයුතු කළ ගන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා කාලයේ හරස් වෙන නිසා මට අවශ්‍ය වන්නේ එක දෙයයි. අපට මේ රටට ආයෝජන ගෙන්න ගන්න අවශ්‍යයි. මේක දේශීය නිෂ්පාදන ඉස්සලා ආරක්ෂා කරන්න අවශ්‍යයි. ඒ දේශීය නිෂ්පාදන තුලින් කරන්න බැරි නම් එතකොට රටේ ඉලක්කය සපුරන්න අපිට කටයුතු කරන්න අවශ්‍යයි. එතකොට පිටරටින් ගේන්න පුළුවන්. නමුත් පිටරටින් ආයෝජන ගේන්න ඉස්සලා ඒකේ ටෙක්නොලොජි එක ගෙනල්ලා මේ ශ්‍රමය පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒකත් බැරි නම් තමයි අපි පිටරටට මේ ආයෝජන ගෙනියන්න හැකියාව හරි අවස්ථාව ලබා දෙන්න අවශ්‍යම. ඒක තුලින් මොකද අපේ හැම අවුරුද්දකම රැකිරක්ෂා 150,000ක් අපි ඇති කරන්න අවශ්‍යයි. ඒ කරන ගමනම මේ රටේ සංචිත වැඩි කරන්න අවශ්‍යයි. ඒ කරන ගමනම දේශපාලන අරමුණු ඉෂ්ට කරන්න අවශ්‍යයි. නැත්තම් වෙන්නේ අපි මෙවැනි දේවල් සියලු දේම කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කොන් වෙලා දන ගහලා ඒ අය ඕනෑකාරව මෙහෙ කරන්න ගිහිල්ලා මේ රටේ අර ඉංග්‍රීසින් කියන ඔපරේෂන් සක්සස්ෆුල් පේෂන්ට් ඩෙඩ්. ඒතර වෙන්නේ අපි ආර්ථිකය හදනවා. නමුත් ජනතාව වෙනුවෙන් ඡන්දය පෙරදෙන්න කටයුතු කරන්න අපි හදන්න බෑ. ඒ නිසා මේක කරන්න ඕනේ කමක් ඒ දක්ෂතාවයේ, ඒ නිර්මාණශීලීභාවයේ, ඒ උවමනාව ඒක තුලින් ගිහිල්ලා මේ රට එදා පෙන්නපු ඒ සංවර්ධන ගමනකට ජනතාවට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ගමනක් ඇති කරන්න ඕනේ කියන එක මතක් කිරීමෙන් ඔබතුමාට වෙලා හරස් වෙන නිසා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා ඔන්රබල් ඩොක්ටර් බන්දුල ගුණවත්ත.
ගරු මුලසනාරුරු මන්ත්‍රීතුමනි, අද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් පැමිණිලා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ගාන්ධර්වයා වන WD අමරදේව සූරීන් සදානුස්මරණය කරනු වස් අමරදේව පදනම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන එවැනි අවස්ථාවක් සංස්ථාපනය කිරීමට දරුණු උත්සාහය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපේ පූර්ණ සහයෝගය, අනුග්‍රහය සහ ප්‍රසාදය රජයේ වෙත පළ කරන්නට කැමැති. මක් නිසාද යත් ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ නියෝජනය කරන නිර්මාණශීලී මහා කලාකරුවන්ට ඉතිහාසයේ පුරාම විවිධ රජයන් යටතේ විවිධ පාර්ශ්ව වෙතින් සහ රටේ වෙනත් බලවේග විසින් අනේක විධ දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. මහා භාරතයේ ජාතික ගීය නිර්මාණය කරපු රවීන්ද්‍රනාත් තාගෝර් මැතිතුමා එරට ජනතාව විසින් සැලකුවේ ඔහු මිය යනත් එක් ආරක්ෂා කළේ ජාතික වස්තුවක් ලෙස. නමුත් අපේ රටේ ජාතික ගීය රචනා කරපු ආනන්ද සමරකෝන් සූරීන්ට සිද්ධ වුණා අවසානයේ සියදි විනසා ගන්න. රටක ජාතික ගීය නිර්මාණය කරපු කෙනෙක් තමන්ට ඇතිවෙන කලා ක්ෂේත්‍රයේ අනේක විධ දුක්ඛ දෝමනස්ත මැද සියදිවි නසා ගන්න වෙන තත්ත්වයක් ඇති වුණා නම් රවීන්ද්‍රනාත් තාගෝර් ඉන්දියාවේ ජාතික ගීය ලියලා මහා වීරයෙක් බවට පත් වෙනවා. ආනන්ද සමරකෝන් සූරීන් අපිට ජාතික ගීය ලියලා නමෝ නමෝ මාතා කියලා එතුමට සියදිවි නසා ගන්නට සිද්ධ වෙනවා. එනිසා අමරදේව සූරීන් වගේම අපි දන්නවා මේ රටේ 56 කලා ක්ෂේත්‍රයේ ඇති වූ විප්ලවයේ මත බිහිවෙච්ච මාචාර්ය සරච්චන්ද්‍රයන්ට මේ ධර්මිශ්‍ර සමාජයක් යනුවෙන් පොතක් ලිවීම පදනම් කරගෙන පිටකොටුවේදී කානු දිගේ ඇදගෙන ගහපු යුග, ඊට පසු 80 ගණන්වල රට තුළ පැවතුන භීෂණ යටතේ මහා සංගීත ක්ෂේත්‍රයේ අපේ ජාතියේ මහා ගායිකාවන් නන්දා මාලනිය, මාචාර්ය සුනිල් ආරියරත්නය, ධර්මසිරි බණ්ඩාරනායක වැනි අය තමන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මේ රටින් පිටව වෙන ඉන්දියාවේ පදිංචි වෙලා ඉන්න තිබුණා මරණ බය යටතේ. මේව තමයි ඉතිහාසය. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ අමරදේව පදනමක් පිහිටලා ඔහුට ගෞරවයක් ලෙසත් රටේ අනාගත පරපුරට ආදර්ශයක් ලෙසත් මෙවැනි කර්තව්‍යයක් වෙනුවෙන් පාර්ලිමේන්තු වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න හැකිවීම ගැන අපි ඒකාබද්ධ විපක්ෂය සතුට පළ කරන්නට කැමති වෙනවා. දෙවනුව අද ඉදිරිපත් කරලා තිබෙන මුදල් පනත්වල අපේ මංගල සමරවීර මුදල් අමාත්‍යතුමා කියනවා මේ දේශීය ආදායම් පනතෙන් බොහෝ සහන කලාකරුවන්ට, ගන්තකතුරුවරුන්ට, සිනමාකරුවන්ට, නාට්‍යකරුවන්ට ලැබෙනවා කිය. මේක පූර්ණ සත්‍යයක් නෙවෙයි. මක්නිසාදයත් බදු ගෙවන ජනතාව දන්නවා. මේ පනත හිටපු මුදල් අමාත්‍ය රවි කන්වනායක මැතිතුමා ආර්ථිකයේ පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇතිවීම කරනකොටගෙන එතුමාට සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවුරුදු 3කට කිවිසුමක් අත්සන් කරන්න. ඒ තමයි ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වාරික 6කින් ලබා ගැනීම සඳහා අත්සන් කළ කිවිසුමේ කොන්දේසි මාලාවකට අත්සන් තැබුවා. ඒ අත්සන් කරපු කොන්දේසි වලින් මේ මිදෙන්ට මංගල සමරවීර ඇමතිතුමාට බැහැ. අමාත්‍ය ධූරය වෙනස් වුණත් කිවිසුමක් අත්සන් කළාම කිවිසුම ඒ එකඟ වෙච්ච කොන්දේසි අනුව ක්‍රියා කරන්නට ඕනේ. ඒ අනුව මුදලේ අගය පාලනය වීම සඳහා දැවැන්ත ලෙස ඉන්ටර්වෙන්ෂන් මැදිහත්වීමක් කරන්න පුළුවන්කමක් නැහැ. අද වන විට රටේ ඕනෑම ආර්ථිකයක ප්‍රධාන අරමුණක් තමයි ආණ්ඩුවක ආර්ථික ස්ථායිතාවේ ස්ටැබිලිටි ස්ථාවරතාවයක් ඇතිකිරීම සඳහා තියෙන පළවෙනි කොන්දේසිය තමයි මුදලේ අගය ආරක්ෂා කරන්න ඕනේ. මේ රජයේ ඉතා පැහැදිලි ලෙස මේ ප්‍රතිපත්තිය තුළ මුදලේ අගය ආරක්ෂා කරන්න බැරි වෙච්ච රජයක් ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ඒට හේතුව තමයි මේ වන විට රුපියල මස්ත බාල්දු වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාරගන්න අවස්ථාවේදී ඩොලරයට ගෙව්වේ රුපියල් 105යි. ඩොලරයට 105ක් ගෙව්වත් රටින් පිටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලාගෙන යන විදියේ මහා දැවැන්ත අර්බුද රාශියකට ඒ කාලේ අපි මුහුණ දුන්නා. උතුරු නැගෙනහිර යුද්ධය තිබුණා. යුද්ධය සඳහා යුද්ධායුධ ගන්න ඕනේ. යුද්ධායුධ ඉතා මිල අධිකයි. ඒ සඳහා විශාල විදේශ විනිමය රටින් ගියා. තෙල් බැරර් එකක් 127යි. ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිට වෙලා ගියා. ලෝක ආහාර අර්බුදයේ තිබුණා. ආහාර මිල ගණන් විශාල ලෙස ඉහළ ගියා. ආහාර ආනයනය කරන්න යන වියදම ඉතා විශාල ලෙස වැඩි වුණා. ලෝක මූල්‍ය අර්බුදයේ තිබුණා. රාජ්‍ය ණය අර්බුදයක් තිබුණා. මේ සියල්ල යටතේ විදේශ විනිමය විශාල ලෙස රටින් පිටට ගලාගෙන ගියත් ආයෝජකයෝ ආවේ නැහැ යුද්ධය තියෙන කාලේ, සංචාරකයෝ ආවේ නැහැ යුද්ධය තියෙන කාලේ, අපනයනවලට ඇනවුම් ලබා ගන්න බැරි තත්ත්වයක් තිබුණා. අපේ රට ඇතුළට එන විදේශ විනිමය අඩු වෙලා තියෙන වෙලාව, රටින් පිටට යන විදේශ විනිමය වැඩි වෙලා තියෙන වෙලාවක, සාර්ව ආර්ථික කළමනාකරණයේ නිසි ලෙස කිරීම කරන කොටගෙන 2014 රට බාර දෙනකොට ඩොලර 131යි. දැන් කල්පනා කරලා බලන්න 105ට ගන්නෝ 131යි බාර දෙනකොට අවුරුදු 10යි දශකයක් තුළ ඩොලරයකට ගෙවිය යුතු මුදල වැඩි වුණේ රුපියල් 26කි. අවුරුදු 3මාරයි දැන් යුද්ධයක් තිබුණේ නැහැ. ඛනිජ තෙල් අර්බුදයක් තිබුණේ නැහැ. ඛනිජ තෙල් ආනයනය කරන්න යන වියදම හරි අඩකින් අඩු වුණා. ගෑස් ආනයනය කරන්න යන වියදම් අඩු වුණා. කිරිපිටි ඇතුළු අනිකුත් ආනයන ද්‍රව්‍ය ආනයනය කරන වියදම් අඩු වුණා. රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය අඩු වුණා. රට ඇතුළට එන මුදල් ප්‍රමාණය ආව වෙනුවට මහදවල් මහා බැංකුව මහා මංකොල්ලෙන් පස්සේ රටින් පිටට විදේශ විනිමය කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් ආපහු වරන් යාම පටන් ගත්තා. දිගින් දිගටම මුදලේ යගේ ආරක්ෂා කිරීම සඳහා කියලා තිබුණ ජාත්‍යන්තර සංචිතය වෙළඳපොළට නිකුත් කරන්න පටන් ගත්තා. වෙළඳපොළ තුල ලංකා ඉතිහාසයේ වැඩිම ඩොලර් ප්‍රමාණයක් පුච්චපු රජය, වාෂ්ප කරපු රජය ලෙස මේ ආණ්ඩුවට වාර්තාවක් හිමි වෙනවා. මොකද රුපියලේ යගේ ආරක්ෂා කිරීම සඳහා දිගින් දිගටම ජාත්‍යන්තර සංචිතය පාවිච්චි කළා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් විනාශ කරලා දැම්ම. එහි ප්‍රතිඵලය තමයි අවුරුදු 3මාර වෙනකොට 131 තිබුණ ඩොලරේ 162යි. ඒ කියන්නේ අවුරුදු 3මාරකට වැඩි වෙලා තියෙනවා රුපියල් 31ක්. 131, 141, 151, 161 අවුරුදු 3මාරයි. අවුරුදු 10කට ඩොලරේට වැඩිපුර ගෙව්වේ 26යි. අවුරුදු තුනම අරට 31ක් වැඩිපුර ගෙවනවා කියන්නේ රුපියල කඩා වැටිලා කුඩු වෙලා චප්ප චපිරි වෙලා ගිහිල්ලා මේ මස්ත බාල්දු වෙච්ච රුපියල බවට පත් වෙලා එයි බර මේ රටේ සමස්ත ලාංකීය ජනතාව දරනවා. මේ අපනයන කරුවන්ගේ ආදායම වැඩි වෙලා නැහැ. තේ රබ පොල් වල රුපියල බාල්දු වෙච්චහම වැඩිපුර රුපියල් ලැබෙන්න ඕනේ. ඔවුන්ට ලැබෙන මුදල වැඩි වෙලත් නැහැ. හැබැයි අපි ගෙවන මුදල පරිප්පු එදා ඩොලර් එකක් වටිනා පරිප්පු ගෙනාවොත් 131යි අද 162යි කඩල ගෙනාවොත් 131යි අද 162යි කාටවත් මේ නූල ගැඩුන සරුංගලේ වගේ රුපියල අහෝ ප්‍රමාණය වීමත් සමග මිල මට්ටම් දිගින් දිගටම ඉහළ යාමේ අර්බුදය ජනතාව විඳින ජීවන වියදමේ අර්බුදය විසඳන්නට බෑ. මේ සඳහා රජයට වැඩපිළිවළක් නැහැ. රජයේ අතිසාරෙට මේ තියෙන ප්‍රශ්නේ ඊට වඩා උග්‍ර වෙන විදිය විසඳුමක් තමයි. ඇවිලෙන ගින්නට පෙට්‍රල් දානවා වගේ විසඳුමක් තමයි යෝජනා කරලා තියෙන්නේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම. මේ ගිවිසුම යටතේ තීරුබදු ඉතා විශාල ලෙස අඩු කළාම ගරු සභාපතිතුමනි මේ සිංගප්පූරුවෙන් එන රත්තරම් ප්‍රමාණයේ තීරුබදු නැතුව එන්න දුන්නෝ. අනිකුත් ආහාර ද්‍රව්‍ය කෘෂිකාර්මික නිෂ්පාදන එන්න දුන්නෝ. කුණු එන්න දුන්නෝ. අනි යන්ත්‍ර සූත්‍ර උපකරණ එන්න දුන්නෝ. මේ ගැසට් නිවේදනය එලෙසින්ම ක්‍රියාත්මක කළොත් මාස දෙකක් යන්න පෙර ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 200ට වඩා වැඩි වෙනවා. මුළු රටම ගිනිගන්න තත්ත්වයක් ඇති වෙනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වක්කඩ කැඩුවා වගේ සියලුම භාණ්ඩ ආනයනය කරන්න ඉඩ දුන්නෝ. ඒ නිසා තමයි අද ජනාධිපතිතුමා මේ පිළිබඳ කමිටුවක් පත් කරන්නේ. මේ ඉතා විශාල ලෙස මේ රටට අපි විවිධ පාර්ශ්ව විසින් ආණ්ඩුවේ නැවතත් අර අර්ජුන මහේන්ද්‍රගේ දෙවැනි නිර්මාණයේ මේ දෙවැනි බෝම්බය. පළවෙනි බෝම්බේ තමයි ශ්‍රී ලංකා මහා බැංකුවට ප්‍රභාකරන් ගැව්වට පස්සේ ගැව්වා. පළවෙනි බෝම්බේ මහදවල් මහා බැංකුව මංකොල්ල කෑවා. දෙවැනි බෝම්බය තමයි එතුමාට මේ රටේ ඉන්න බැරි තත්ත්වය ඇති වුණාට පස්සේ සිංගප්පූරුවේ ඉඳලා මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ වටපිටාව නීත්‍යානුකූල නොවන ආකාරයට මේ වනවිට නිර්මාණය කරලා තියෙනවා. දැන් අර එදා මහා බැංකුවේ කිසිම හොරකමක් කළේ නැහැ කියලා පොතපත ලියාගෙන මැදිහත් වෙච්ච කට්ටිය වගේම අර්ජුන මහේන්ද්‍රගේ ප්‍රතිලාභ ලබන කට්ටියක් දැන් එනවා. සිංගප්පූරු ගිවිසුම තමයි මේ සියල්ලට තියෙන විසඳුම කියලා පෙන්වන්නේ. ඒ නිසා ඒ අයට ලැබෙන ප්‍රතිලාභ තියාගත්තට ගරු අපේ ලක්ෂ්මන් ගිරියල්ල මැතිතුමා පිළිගන්නවා කන්ද උඩරට නියෝජනය කරන නායකයෙක් විදියට. එදා 1815 කන්ද උඩරට ගිවිසුම අත්සන් කරනකොටත් වගන්ති 12යි කන්ද උඩරට ගිවිසුමේ තියෙන්නේ. ඒ වගන්ති 12 ඉංග්‍රීසි භාෂාවෙන් හා සිංහල භාෂාවේ පරිවර්තනයක් තියෙනවා 1815 පාවාදීමේදී. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පාවාදීමේදී පිටු 1000 ගානක ගිවිසුමක් අත්සන් කරනවා. දෙමළ භාෂාව නැහැ, සිංහල භාෂාව නැහැ, රාජ්‍ය භාෂා දෙකෙන් එකකින්වත් මේ මහා දෙවන්ත පාවාදීමේ ගිවිසුම දෙන්න අසමත් වෙලා තියෙනවා. විනිවිද පේන ආකාරයට මහජනයට පේන විදියට මේ රට වෙනුවෙන් රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ, කර්මාන්ත ක්ෂේත්‍රයේ, සුළු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, ආයෝජන ක්ෂේත්‍රයේ සියල්ල බිල්ලට දීලා සෝජාතිකයන් වනසන විජාතිකයන් සනසන මෙවැනි මහා දැවැන්ත ගිවිසුමක් අත්සන් කරනකොට අඩුතරමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 157 වගන්තිය තියෙනවා. මෙවැනි දෙරාජ්‍යයක් අතර අත්සන් කරන ගිවිසුම පාර්ලිමේන්තුවේ 3-2 ඡන්දයෙන් සම්මත වෙන්න ඕන කියලා. එහෙම සම්මත වෙලා නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. සිංහල භාෂාවෙන් ඇත්තෙත් නැහැ. දෙමළ භාෂාවෙන් ඇත්තෙත් නැහැ. සිංහල දෙමළ භාෂාවෙන් නැති නිසා බැඳුම් කර කොමිසමේ වාර්තාව විභාග කිරීම නවත්තනවා මේ පාර්ලිමේන්තුව ගරු කතානායකතුමා. හැබැයි ගරු කතානායකතුමාට තාම බැරි වෙලා තියෙනවා මේ සිංගප්පූරු ගිවිසුමේ සිංහල හා දෙමළ පරිවර්තනයක් ලබා ගන්න මැදිහත් වෙලා තියෙනවා. ගරු දෙමළ මන්ත්‍රීවරු විපක්ෂ නායකතුමාට බැරි වෙලා තියෙනවා තමන්ගේ මව් භාෂාව වෙනුවෙන් මේ ගිවිසුම දෙමළ භාෂාවෙන් ඉල්ලන්න අපේ රටේ විපක්ෂ නායකවරයාට තාම පුළුවන්කමක් ලැබිලා නැහැ. එතුමත් ආණ්ඩුව වගේම කියනවා මේ ගිවිසුම අවශ්‍ය සිංගප්පූරුවට නෙමෙයි, මේ ලංකාවට නෙමෙයි, සිංගප්පූරුවට නෙමෙයි, මේක අවශ්‍ය අපිටයි කියනවා විපක්ෂ නායකතුමත්. ඉතින් විපක්ෂයයි වැටයි නියරයි ගොයන් කානං කාට කියරුද මේ අමාරුව කියලා කිව්වා වගේ දැන් ආණ්ඩුවත් කියන්නේ මේක කරන්න කියලා විපක්ෂ නායකතුමා කියන්නේ මේ කරන්න කියලා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියා සිටිනවා මේ අද අපි රජයෙන් අහනවා අපි රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට හංගලා මේ 2069යි ඇලිරත් දෙක කියන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කරලා මහා භාණ්ඩාගාරයේ ලැබෙන තියෙන බදු ඉවත් කළොත් මේ පාර්ලිමේන්තුව දිගින් දිගටම කියා සිටිද්දී රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ නියෝග ක්‍රියාත්මක කළොත් අපි එතුමට කියනවා රාජ්‍ය නිලධාරීන් මේ බලය තමුන්ට නැති බලයක් පාවිච්චි කිරීම පිළිබඳ අපිට අධිකරණයට යන්න වෙනවා. අපි එහෙම ගියා දේශීය ආදායම් කොමසාරිස්තුමිය කල්යාණි දසනායක මහත්මිය අපේ විශ්වවිද්‍යාලයේ අපිට වඩා ඉහළ පන්තියක අධ්‍යාපනය ලැබපු කෙනෙක්. නමුත් අපි උසාවියට ගිහිල්ලා කිව්වා වැට් 111-15 කරන්න මෙතුමියට බලයක් නැහැ කියලා. නැති බලයක් එසේ කරන්න බෑ කියලා ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. ඒ නිසා දැනට ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා පෙස්සන් 6ක් 8ක්. අපි වෙන දවසක කියන්න පුළුවන් කිසිම ගිවිසුමක් සමග මේ සසඳන්න බැරි ලංකා ඉතිහාසයේ තියෙන ඉන්දු ලංකා ගිවිසුමක් වේවා පකිස්තාන් ගිවිසුමක් වේවා වෙන ඕනෑම ගිවිසුමක් භාණ්ඩ සම්බන්ධයෙන් ඉතරයි. ගරු සභාපතිතුමනි, මේ ගිවිසුම සේවා ආයෝජන බුද්ධිමය දේපල විද්‍යුත් වාණිජ්‍ය මේ සියල්ල ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි සේවාංශය ලිහිල් කරන්න. ආයෝජනය මෙලෙසින් ලිහිල් කරන්න. බුද්ධිමය දේපල මෙලෙසින් ලිහිල් කරන්න. විද්‍යුත් වාණිජ්‍ය මෙලෙසින් ලිහිල් කරන්න. ඔව්, ඒ නිසා එවැනි ලිහිල් කළාම වෙන්නේ දැන් අපිට ගාබේජ් ගත්තොත් කුණු ගත්තොත් කුණු සිංගප්පූරුව මීට පෙර චීනයට මැලේසියාවට වියට්නාමයට යව්වා. චීන රජයේ විසින් කුණු චීනයේ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය අත්තිරෙව්වා. දැන් මේ ටික ආවොත් අපිට ඉස්සෙල්ල භාණ්ඩ ඉතරක් තියෙන ගිවිසුමකයක නතර කරන්න පුළුවන්. ආයෝජනය හා සේවා ගිවිසුමකයක නතර කරන්න බැරි 10-25 වගන්තිය යටතේ ආයෝජන සීමා කරන කොටස් 7ක් තියෙනවා. කෘෂිකර්මයේ වන දැව දීවර පුපුර්ණ ද්‍රව්‍ය යනාදිය. කසල කළමනාකරණය එසේ නතර කරන්න පුළුවන් කියන වෙලේ ඒක නෑ. ඒ නිසා ආයෝජකයෙක් එනවා සිංගප්පූරුවෙන් මිලියන 100ක් අරගෙන ආයෝජනය කරන්න කසල කළමනාකරණය සඳහා වේස් මැනේජ්මන්ට් කම්පැනියක් දානවා. ඊළඟට 2, මේ ගිවිසුමේ ඉතාම පැහැදිලිව මේ වේස් මැනේජ්මන්ට් ගැන සේවාංශය ලිහිල් කරලා තියෙනවා. එතකොට ඔවුන්ට ගුණ වර්ග කරන්න සකස් කරන්න හවුරන්න මේ පටන් ගන්න පුළුවන් සේවා සැපීමේ ක්ලීනින් සර්විස් මේ සියල්ල කරන්න මේ පනතේ තියෙනවා. ඒවා පකිස්තාන් පනතක නැහැ. ඒවා ඉන්දියන් පනතක නැහැ. සේවා එහෙම ලීල් කරලා නැහැ. සේවා එකක් පටන් ගත්තට පස්සේ 3 දැන් ආයෝජනය කරලා තියෙනවා මිලියන 100ක් සේවා සපයන්න ලෑස්ති කරලා තියෙනවා. ඊළඟට කුණු ටික ගේන්න කිව්වහම කාටවත් ඒක නතර කරන්න බෑ. නතර කරන්න කිව්වොත් ආබිට්‍රේෂන් යන්න ඕනේ. ආරවුල නිරාකරණය කිරීම සඳහා සිංගප්පූරුවට යන්න ඕනේ. යම් කිසි ආකාරයකින් යමක් නතර කළොත් නතර කරපු දවසේ ඉඳන් ඒ කම්පැනියට අවුරුදු 10ක් ලංකාව ඇතුලේ රැඳිලා තමන්ගේ ව්‍යාපාරය කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ සභාවේ ප්‍රබුද්ධ ව්‍යවාදයක් ඇතිවිය යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22-23 වගන්ති උල්ලංඝනය කරලා තියෙනවද නැද්ද? 148 වෙනි වගන්ති උල්ලංඝනය කරලා තියෙනවද නැද්ද? 157 උල්ලංඝනය කරලා තියෙනවද නැද්ද? මේ වගේ දේ පිළිබඳ මුදල් අමාත්‍යාංශය වගකීමට බැඳෙනවා. මොකද තීරුබදු පිළිබඳ නිදහස්
කිරීම මන්ත්‍රීතුමා කාලය අවසන්නේ.
මම අවසාන වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ මුදල් අමාත්‍යවරයා කිව්වා මේ නැති බදු සාන ප්‍රමාණයක් දුන්නා කියලා. 2006 පනතෙන් අපි බදුසාන දීලා තියෙනවා. දේ ආදායම් පනතේ පිටු 44ක්. ඒ බදුසාන සියල්ල පිටු 4කට අඩු කිරීමේ කාර්යය තමයි කරලා තියෙන්නේ නව පනතෙන්. ඒ නිසා මේ තුල බදු ගෙවීමේ අමාරුව, වේදනාව, කෝපය මේ වන විට මේ රටේ සමස්ත ලාංකීය ජනතාව විඳින් විඳින තත්ත්වයක්. මේ තුලින් කිසිදු බදු සහනයක් දෙන්නේ නැහැ. වැඩි කරපු බදු වල පොඩි පොඩි වෙනස්කම් මිසක් අර කලින් තිබුණ බදු සාහනය කලාකරුවන්ට හෝ මේ රටේ සාමාන්‍ය ජනතාවට නොලැබෙන බව සඳහන් කරමින් මගේ වචන කිපය අවසන් කරනවා.
Honorable Minister.
Garu Bandula Gunawardana Ma Hitamitra Mantuma Loku Chodana Vagaya Kellakara Namut Mama Kiyanna Kamathi Vivasthanu Koolawa Tamai Me Siyalu Nidahas Kirim Siddha Karala Tiyenne Me Parliamentuwe Revenue Protection Order Ekak Idiripat Karala Tiyenawa Issala Bhanda Tundas Pansiya Tis Namayaka ඊට පස්සේ මොන් කිව්වා තව 180ක් නිකුත් කරන්න තිබුණා ඒ 180ක් නිකුත් කරා ඒ දෙපාර කර නිකුත් කළා තිබ්බේ ගරු සභාපතිතුමනේ ඇප්ටායක යටතේ ඒ 180 මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන තිබුණා ඒතොර එක පනතක් යටතේ නිදහස් කිරීම සම්මත වෙන්න පාර්ලිමේන්තුව තියෙනකොට තව පනතක් යටතේ ඒක ගේන්න බෑ කියන එක තමයි පාර්ලිමේන්තුවේ මේ සෙක්‍රටරි ජෙනරල් කියලා තියෙනවා. ඒ නිසා තමයි දෙපාර්තමේන්තුවකට ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඒ රෙවෙනියු ප්‍රොටෙක්ෂන් ඕඩර් එක සහ කස්ටම්ස් ඕඩිනන්ස් එක යටතේ ඒක ගැසට් කරලා තියෙනවා. ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මගේ ඉතාමත්ම හිතවත් මන්ත්‍රී කෙනෙක්. මම ඔබතුමාට කිසි දවසක වැරදි විදියට අගෞරවණීය විදියට කතා කරන්නේ නැහැ. මම ඔබතුමා ඉතාමත්ම ඉහළින් ගෞරවයෙන් පිළිගන්නවා. නමුත් ඔබතුමා මෙතන කරුණා කරලා මම කියන දේ විශ්වාස කරන්න මේ අපිට අපේ මුදල් අමාත්‍යාංශයේ සභා ලේකම්තුමා හරහා එවල තිබිච්ච දැනුවත් කිරීම තමයි මේක ඊළඟට ඔබතුමාට එකක් කියන්න ඕනේ ඒ තමයි කුණු සම්බන්ධයෙන් ඔබතුමාට මම ඉතාමත්ම වගකීමෙන් පැහැදිලි කරනවා ඒ කුණු ගේන හැකියාවක් නැහැ මොකද සාමාන්‍යයෙන් කුණු රටකට ගේනකොට ඒක ඩියුටි වලින් නෙමෙයි නවත්තන්නේ ड्यूटी गहुआ की गला ड्यूटी का गेवला और ना गेन ना पुला अभी ड्यूटी वाहन एक ना देसी या तुंसी या गहुआ टा सी या टा ये वाहन के ये ना इतने ड्यूटी ना तो वह वेना क्रम वेद वाली इन तमाह में वो ना आता ने ऐसे माँ बड़े ओपे तुम्हारे किया ना क्या मती आप तो लाटे नोए कुछ नीति थी ना क्वारंटाइन थी ना हैसडस वेस नीति थी ना ऐसा जस्ट लेट मी फिनिश 30 सेकंड्स ऐसा मैं सिंगापुर श्रीलंका एग्रीमेंट के जनरल एक्सेप्शंस आर्टिकल 17.7 थी ना सिक्योरिटी एक्सेप्शंस आर्टिकल 17.8 थी ना ये हर हा किसी में विधि कट මේ රටට කුණු ගේන්න හැකියාවක් නැහැ ඩියුටි ගහලා හෝ ඩියුටි නැතුව ඒ නිසා මෙතුමා කිව්වා ඉන්වෙස්ට්මන්ට් හරහා කුණු ගේන්න පුළුවන් කියලා ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ඒ විදිහට කුණු ගේන්න කිසිම හැකියාවක් නැහැ කියලා මම නැවතත් තරේම කියා සිටිනවා බොහොමත්ම ස්තුතියි
හොඳයි හොන්ඩබල් බන්දුල ගුණවර්ධන විනාඩි 1ක්
ඔව් විනාඩි 1යි මම එතුමාගේ වෙන කතාවකදී පිළිතුරු දෙන්න කියලා ඉල්ලා සිටිනවා මම ඉතා පැහැදිලි ප්‍රශ්නයක් රජයට යොමු කරනවා මේ උත්තරීතර සභාවේදී එක වේස්ට් මැනේජ්මන්ට් කසල කළමනාකරණය සම්බන්ධයෙන් 10 වගන්ති යටතේ ආයෝජනය කිරීම සඳහා සිංගප්පූරු ජාතිකයෙකුට හෝ සිංගප්පූරු නේවාසිකයෙකුට ඉඩකඩ ලැබෙනවාද නැද්ද කියන එක පිළිබඳ ඔබතුමා ප්‍රකාශයක් කළ යුතු වෙනවා ආයෝජනය සීමා කරලා තියෙන ක්ෂේත්‍ර හතක් තිබෙනවා ඒ හතට අති ඒ හතේ ඒ හත තුල මේ කසල කළමනාකරණය නැහැ. ඒ නිසා ඔබතුමා හෝ අමාත්‍යාංශය සිංගප්පූරු ගිවිසුමෙන් ආයෝජකයන්ට කසල කළමනාකරණය සඳහා ආයෝජනය කළ හැකිද නැද්ද කියන එක පිළිබඳ නිශ්චිත පිළිතුරක් දෙන්න එක. දෙක මේ ගිවිසුමේ ඉතාම නිශ්චිත වශයෙන් කසල කළමනාකරණය සඳහා වෙන සේවාවන්. ඒ පකිස්තාන් ගිවිසුමේ නැහැ. ඉන්දියන් ගිවිසුමේ නැ කසල කළමනාකරණයේ ක්ලීනින් සර්විස් ඇතුළු කසල කළමනාකරණය සඳහා සේවා සැපීම ලිහිල් කරලා තියෙනවා ලිබරලයිස් කරලා තියෙනවා එසේ කරලා තියෙන්නේ ඇයි කසල ගේන්න දෙන්නේ නැත්තම් කියන එක පිළිබඳ පිළිතුරු ටික ඔබතුමාගේ කතාවකදී සඳහන් කරන්න කියලා මං ඉල්ලා
සිටිනවා හොන්ඩබල් ඉරාන් වික්‍රමවර්ධන නෝ නෝ ටයිම් මිනිස්ටර්
මන්ත්‍රීතුමනි අද අමරදේව සෞන්දර්ය පර්යේෂණ කේන්ද්‍රය මේ පනත මුදල් ඇමතිතුමා අද ඉදිරිපත් කළා අපි දන්නවා නිදහසෙන් පසුව ලංකාවේ අනන්‍යතාවයක් සහිත සංගීත කලාවක් පිළිබඳව විවිධ උත්සාහයන් ගත් කලාකරුවන් රාශියක්ම සිටිනවා නමුත් ඒ කලාකරුවන් රාශියෙන් WD අමරදේව විශාරද අමරදේව තමයි කැපි පෙනෙන්නේ. ඒ උත්තර භාරතීය සංගීතයේ ප්‍රවීණ විදිහට මතු වෙලා ලංකාවේ ජන සංගීතයක් හොඳින් හදාරලා නව නිර්මාණශීලී සමාජගත කරන්නට එතුමාට හැකියාව තිබුණා. අපි දන්නවා එතුමා මොරටුවේ උපත ලබලා බයිලා වාදනයෙන් බයිලා ගායනයෙන් පටන් අරගෙන ඉන්පස්සුව වයලින් වාදකයක විදියට සංගීත වෘතියට ඔහුට විශාල පිළිගැනීමක් ඇති වුණා. කුඩා දරුවෙක් හැටියට තරුණයෙක් හැටියට වයලීන් වාදකයෙක් හැටියට ඒ කුඩා කාලේ ඉඳලම හුඟක් ජනප්‍රිය වුණ පුද්ගලයෙක්. එතුමාගේ නමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ යටතේ පිහිටුවන අමරදේව සෞන්දර්ය පර්යේෂණ කේන්ද්‍රය ඇතිකිරීම කරන අවස්ථාවේදී වචනයක් කීමට ලැබීම මම අගය කරනවා. මේ කේන්ද්‍රය පිහිටු වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා පර්යේෂණ විද්‍යාගාරයකුත් ඒ වගේම ලේඛනාගාරයකුත් පුස්තකාලයකුත් කෞතුකාගාරයකුන් සමන්විත කේන්ද්‍රයක් පිහිටුවන්න. මෙවැනි ආයතනයක් ලෝකයේ තිබෙන අපි දන්නවා ආසියාවේ මෙවැනි ආයතන කීපයක් තිබෙනවා. අපි ඒ වගේ කේන්ද්‍රස්ථානයක් පිහිටවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ පනත හරහා. මට මතකයි අයවැය කතාව කරනකොට 2017 මුදල් ඇමතිතුමා සඳහන් කළා නූතන සෞන්දර්ය කලාවට රංග ශාලාවක් පිහිටවන්න යනවා කියලා. Contemporary Performing Arts Theatre එකක්. මං ඒ වෙලාවේදීම තර්ක කරලා ඔහුගෙන් ඉල්ලුවා WD අමරදේව මැතිතුමා වෙනුවෙන් ඒ වගේම තවත් කලාකරුවන් රාශියක්ම ඒ මොරටුව ප්‍රදේශයෙන් උපත ලැබලා තියෙන නිසා ඒ නූතන සෞන්දර්ය කලා රංග ශාලාව කොළඹ පිහිටවන්නේ නැතුව ඒක මොරටුවේ පිහිටවන්න කියන ඉල්ලීමත් මම එදා කළා. මුලසුන සිටින මන්ත්‍රීතුමනි, අද ඊට අමතරව අපි සුරාබදු ආඥාපනතේ තියෙන මේ නියමයන් කීපයක් පිළිබඳත් සංශෝධන ඉදිරිපත් කරනවා. දැන් මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ මේ සුරාබද අයිතම මත පැනවෙන බදු ආදායම ගිලිහි යෑම නිසා ඒක අඩු කර ගැනීමටයි, ඒක ආරක්ෂා කර ගැනීමටයි. ඒනුවෙනුවෙන් තමයි මේ සංශෝධන තියෙන්නේ. දැන් අපේ සමාජයට විශාල කරදරයක් වෙලා තියෙනවා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය විශාල ගැටලුවක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේක අපි අවම කරගන්න ඕනේ. අපි දන්නවා කසිප්පෝ, වල්රා, ස්ප්‍රීතු වැනි බරපතල සෞඛ්‍ය හානි සිදුවන සමාජ ප්‍රශ්න ඇති කරන නීති විරෝධී මත්පැන් ජනතාව අතරට යෑම අපි වළක්වන්න අවශ්‍යයි. එනිසා තමයි සැහෙන කලකට සාකච්ඡාවක් තිබිලා තිනවා වසර 3කට විතර. ඒ වගේම කැබිනට් මණ්ඩලයෙන් දැන් අනුමත කරලා පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. අපි ඒක පාලනය කරන්න විශේෂයෙන්ම ඒ මත්පැන් ප්‍රවාහණය වෙනකොට ඒක පාලනය කරන්න අපි ඉදිරිපත් කරනවා මුද්‍රා පටි ක්‍රමවේදයක් නැත්තම් ස්ටිකර් එකක්. හැම මත්පැන් තියෙන ඒ බෝතලයක ස්ටිකර් එකක් යෝග්‍ය ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක කරන්න තමයි මේ සංශෝධනය ගෙනෙන්න සිදු වෙලා තිබෙන්නේ. මේ යෝජිත ආරක්ෂික මුද්‍රාපටි ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ මුද්‍රාපටි ක්‍රමවේදය හඳුන්වා දීමේ නියාමනය, මුද්‍රාපටි කළමනාකරණය ක්‍රමවේදය, මුද්‍රාපටිය සඳහා වන පිරිවැය ආවරණ යනාදී කාර්යයන් සඳහා රීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා. එනිසා නීතිපතිගේ මතය අනුව සුරාබද අයිතිමයක් නොවන මුද්‍රාපටි සඳහා මත්පැන් නිෂ්පාදනය ඉදින් ගෙවිය යුතු ආරක්ෂිත මුද්‍රාපටි මත ගාස්තු පැනවීම සඳහා සුරාබදු ආඥාපනතේ 52 පරිච්ඡේදයේ 32 වගන්ති යටතේ ප්‍රතිපාදන නොමැති නිසා තමයි අපි මේ සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි මේක අනුමත කළාට පසුව මේ මත්පැන් හැම ඒ බෝතලයකටම මේ මුද්‍රාපටියක් අපි එකතු කරනවා. එතකොට අපිට හරියටම පාලනය කරන්නට පුළුවන්, මත්පැන් ප්‍රවාහනය පාලනය කරන්න පුළුවන්, නීතිමය මත්පැන් ප්‍රවාහනය පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මං කිව්වා වගේ නීති නොවන සමාජ හානිය ඇති කරන මේ අනිකුත් මත්පැන් ජාති ප්‍රවාහනය කිරීම අඩු වළක්වන්න පුළුවන්, නැත්නම් ඒක අවම කරගන්නට පුළුවන්. අද මුලසුන සිටින මන්ත්‍රීතුමනි, අද කතා කරන මේ විවාදය තුළ ආර්ථිකය ගැන කරුණු කීපයක් සඳහන් වුණා. අද විශේෂයෙන්ම මට ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීතුමා කතා කළා රුපියලේ අනුපාතය ගැන කතා කළා. මේක මම දන්නවා කලින් කලට සාකච්ඡා වෙන දෙයක් කියලා. ඇත්තටම රුපියලේ අනුපාතය ගැන කතා කරනකොට රුපියලේ අගය අරන් කතා කරන එක මං හිතන්නේ ඒක දැනමුතුකමකින් කරන දෙයක් නෙමෙයි. මොකද ඒක හරියටම ගිහිල්ලා මට මතකයි කුඩා කාලයේදී අපි පාසල් යනකොට අම්මා කඩේට ගිහිල්ලා පාන් රාත්තලක් ගන්නකොට ගෙව්වේ 7.25යි. දැන් කිසිම වාද විවාදයක් තියෙන්න පුළුවන්ද පාන් රාත්තල රුපියල් 10ට 20ට 30ට 40ට 50ට ගියාම ඇවිල්ලා කතා කරලා කියන්න 7.25යි රුපියල් 50යි අතරේ ලොකු වෙනසක් තියෙනවා බලන්න වෙච්ච දේ කියලා. මං හිතන්නේ ඒ වගේ විවාදයක් අර්ථවත් විවාදයක් නෙමෙයි. එතකොට රුපියලේ අගය ක්‍රම දෙකකට පවත්වන්න පුළුවන්. එකක් ඇවිල්ලා ඒක કૃතිමය ඒක තබාගෙන යන්නට පුළුවන්. නැත්තම් ඒක වෙළඳපොළ අගයකට ඒ රුපියලේ අගය තියාගෙන යන්න පුළුවන්. දැන් ඇයි අපි ඒක වෙළඳපොළකට මිල තියාගෙන යන්නේ? මිලක් ගැන කතා කරනකොට ඒ මිල ගැන කතා කරන්නට ඕනේ සාපේක්ෂව තමයි කතා කරන්නට ඕනේ. සාපේක්ෂව කතා කරන්නට ඕනේ මිල ගැන. එතකොට අපි ඇයි රුපියල නිදහස් කරලා තියන්නේ වෙළඳපොළ අගයට යන්න? රුපියල වෙළඳපොළ අගයට යන්න නිදහස් කරලා තියන්නේ මේ රටේ නිෂ්පාදනය කරන දේවල් පිට රටවල් වලට එවනවනම් ඒව තරඟකාරී මිලකට පිට රටවල් වල විකුණන්නට ඕනේ. එතකොට ඒ තීරණේ අපි ගත්තේ මුලින්ම අපේ රජය ආපු මුලින්ම අපි ඒ තීරණේ ගත්තා. මොකද මේ රටේ අපනයනය විශාල ලෙස පසුගිය අවුරුදු 15-20 තුලදී විශාල ලෙස පහළට ඇවිල්ලා තිනවා. වැඩියෙන්ම තිබුණේ 134%කට විතර දළදේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට, ඒක ඊට පස්සේ 114%කට බැහැලා තිබුණා. ඉතින් අපි ඒ තීරණය ගත්තා. සමහර රටවල් වල ආසියාවේ සමහර රටවල් වල ඒ අයගේ අපනයනය දළදේශීය නිෂ්පාදනයේ 100%ට වැඩිය වැඩි 100%ට 150%ට වැඩිය වැඩි සමහර රටවල් වල. ඇයි? තරඟකාරී ආර්ථික ප්‍රතිපත්තියකට ගිය නිසා. අවාසනාවකට මේ රටේ තාම 1960 ගණන් වල 70 ගණන් වල ලෝකය ප්‍රතික්ෂේප කරපු ආර්ථික ප්‍රතිපත්ති තවත් අනුගමනය කරන්න අපේ පාර්ලිමේන්තුවේ වාද විවාදයක් තියෙනවා. එනිසා මුලසුන සිටින මන්ත්‍රීතුමනි, අපි රුපියලේ
honorable Vimal Ratnayaka will take the chair.
ස්තුති. එතකොට අපි රුපියලේ අනුපාතය දිහා බලනකොට අපි දැන් බැලුවොත් ජූලි මාසේ 9 වෙනිදා බැලුවොත්, එතකොට ශ්‍රී ලංකා රුපියල ජනවාරි මාසේ ඉඳලා ජූලි මාසේ 9 වෙනිදා වෙනකම් බැලුවොත් ඒකේ අනුපාතය 3.94 කින් අඩු වෙලා තියෙනවා. ඉන්දියාවේ බැලුවොත් 7.61 කින් අඩු වෙලා තියෙනවා. අද බැලුවොත් අද ජූලි මාසේ 9 වෙනිදා නෙමෙයි අපි අගෝස්තු මාසේ 21 වෙනකම් මම බැලුවොත් රුපියලේ අනුපාතය 4.64 කින් ඉන්දියාවේ අනුපාතය 7.6 කින් අප්‍රමාණ වෙච්ච එක දැන් 9.38 කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම පකිස්ථානයේ රුපියල ගත්තොත් ජූලි මාසයේ තිබුණේ 10.61යි. නමුත් අද 10.77 කින් ඒක අප්‍රමාණ වෙලා තියෙනවා. තුර්කියේ 120ට තිබුණේ අප්‍රමාණය ඒ තුර්කියේ ලීරා එක අද 59යි. මම ආසියාවේ රටවල් ගැනම කතා කරමු. තායි බාට් එක තිබුණේ ජූලි මාසේ 9 වෙනිදා 5.52ට. ඊට පස්සේ ඒක දැන් 0.34 ශක්තිමත් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉන්දුනීසියාවේ රුපියා එක ජූලි මාසේ තිබුණේ 5.28ට. ඒක 5.28ට වෙනකොට ලංකාවේ තිබුණේ 3.94ට. අද ඉන්දුනීසියාවේ රුපියා එක 7.59ට අප්‍රමාණ වෙලා තියෙනවා. අපි 4.6ට පමණයි. සිංගප්පූරුවේ ගත්තොත් 3.77 2.2 අපි යුරෝපයේ බැලුවොත් යුරෝ එක බලන්න පුළුවන් ස්ටර්ලින් එක බලන්න පුළුවන් යුරෝ එක අද 4.04 ස්ටර්ලින් එක 4.93 ලංකාවේ 4.64 එතකොට ඩොලර් එක ශක්තිමත් වෙලා තියෙනවා ලෝකේ හැම අපි බලපුවාම ඒ රටවල් වල අනුපාතය අනුව බලනකොට ඒ රටවල් වල මුදල එක සසඳනකොට ඩොලර් එක ශක්තිමත් වෙලා තියෙනවා. එනමුත් මේවා මම කිව්වා වගේ මිල බලනකොට සාපේක්ෂව බලන්න ඕනේ. නමුත් ලංකාවේ ශක්තිමත් වෙලා තියෙනවා. දැන් ඒකට හේතු තියෙනවා. ඒක අපේ අවප්‍රමාණය අඩු වෙන්න හේතු තිබෙනවා. මේ ප්‍රහාරය තිබුණට. ඒකට හේතු තියෙනවා. ඒක හේතු ඇවිල්ලා අවුරුදු 63කට පස්සේ පළවෙනි වතාවට මේ රටේ ප්‍රාථමික ඉතිරියක් තිබිලා තියෙනවා මැක්‍රෝ ආර්ථිකය තුල අවුරුදු 63කට පස්සේ. ඒ කියන්නේ මැක්‍රෝ ආර්ථිකයේ ශක්තිමත්භාවය ගැන තමයි මම මෙතන සඳහන් කරන්නේ. ඒ වගේම මුල සිටින මන්ත්‍රීතුමනි අපි දන්නවා අපි බැලුවොත් අපනයනයේ දිහා බැලුවොත් අපනයනය 2017 අවසානයේ තමයි වැඩියෙන්ම තිබිලා තියෙන්නේ අපනයනය. ඊට පස්සේ අපි බැලුවොත් මට සංඛ්‍යාලයකන කියාගෙන යන්න පුළුවන්. නමුත් බොහොම කෙටියෙන් කිව්වොත් මන්ත්‍රීතුමනි අපනයනයේ විතරක් නෙමෙයි අපි බැලුවොත් විදේශ විනිමය ශේෂය වැඩි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඍජු විදේශ ආයෝජනය ගත්තොත් ඩොලර් බිලියන 1.9ක් 2017 අවසානයේදී වැඩිම ප්‍රමාණ ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2018දී අපි බලාපොරොත්තු වෙනවා ඒක ඊටත් වැඩිය ඉහළට යයි කියලා 2018දී 2.5කට විතර ඉහළට යයි කියලා. ඉතින් අතර මැක්‍රෝ ආර්ථිකයේ ශක්තිමත් වෙලා තියෙනවා. අර මට ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීතුමා හැදුවේ කියන්න මේක කැඩිලා තිනවා. ඊට පස්සේ අපි මනින්න ඕනේ ආර්ථිකේ මනින්න ඕනේ රුපියලේ අගෙන් මේ වගේ අදහසක් ඇති කරගෙන ගියා. මම හිතන එක සම්පූර්ණයෙන්ම වැරදි. අපි බැලුවොත් යම් කිසි අපි බැලුවොත් අපේ ආර්ථිකයේ එක එක ක්ෂේත්‍ර ගැන බැලුවොත් ඔව් අපිට කෘෂිකර්මය ගැන ප්‍රශ්නයක් තිබුණා 2017දී. නියඟය නිසා කෘෂිකර්මයට ලොකු බලපෑමක් තිබුණා. එනමුත් අපි බැලුවොත් මත්ස්‍යයින්ගේ අපනයනය දිහා බැලුවොත් අපි ඒක වැඩි කරගත්ත 142කින් එක වසරක් තුලදී. තේ අපනයනය අපි බැලුවොත් 120කින් 20.5කින් වැඩි වුණා. කුළුබඩු අපනයනය බැලුවොත් 128කින් වැඩි වුණා. රබර් අපනයනයත් 109කින් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඛනිජ ද්‍රව්‍ය අපි බැලුවොත් 150කින් විතර වැඩි වෙලා තියෙනවා. මම සංචාරකයන් ගැන එහෙම කතා කළේ නැහැ. සංචාරකයන් අපි රට බාර ගන්නකොට මේ රට ආපු සංචාරකයන් ප්‍රමාණය හරිද 109ක ඉඳලා විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. 114කට විතර ගියා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ 120කට මේ රට පැමිණෙන සංචාරකයන් වැඩි වෙයි කියලා. ඇයි මේක වෙලා තියෙන්නේ? හේතු හුඟක් තියෙනවා. එකක් ඇවිල්ලා ආර්ථිකයේ ශක්තිමත්භාවය. ඒ වගේම අපි මේ තිබුණ සම්බාධක වාරණ අපි අයින් කරගන්න තියෙනවා. මත්ස්‍යවාරණය අපි අයින් කරගත්ත යුරෝපය එක්ක තිබුණ GSP Plus එක අපි නැවත ලබා ගත්තා. දැන් මේවා වෙලා තියෙන්නේ අපි යම් කෙසේ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපේ වෙළඳ පොළවල් අපි ආරක්ෂා වෙන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ වගේම අපේ විදේශ ප්‍රතිපත්තිය නිසා. අපි කිව්වොත් 1970 ගණන්වල භාෂාවෙන් කිව්වොත් අපිට තියෙන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තියෙන්නේ. අපි දන්නවා මේ සතියේදී ජපානයෙන් පැමිණුණා ජපානයේ ආරක්ෂක ඇමතිතුමා මේ රටට පැමිණුණා. අපි දන්නවා ගිය අවුරුද්දේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ පාර්ලිමේන්තුව ඇමතුවා ඉන්දියාවේ අගමැතිතුමා මෝඩි අගමැතිතුමා අපේ නිදහස් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඉන්දියාවේ අගමැති කෙනෙක් අපේ පාර්ලිමේන්තුව ඇමතුවේ මේ අසල්වැසි රටේ. තව විදිහකට කිව්වොත් අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඇවිල්ලා එක රටකට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් නෙමෙයි. අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඇවිල්ලා එක රටකින් ණය අරගෙන හදන ආර්ථික ප්‍රතිපත්තියක් නෙමෙයි. අපි නිදහස් යටහත් වෙන්නේ නැහැ එක රටකටවත්. ඒ නිසා තමයි අපි මේ විදේශ ප්‍රතිපත්තියයි ආර්ථික ප්‍රතිපත්තියයි සමගාමීව එවන්නේ. අපි ජපානයේ ආරක්ෂක ඇමතිතුමාට කිව්වා ඒ අයට මීට වැඩිය ලොකු දායකත්වයක් දක්වන්න පුළුවන් කියලා ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න. ඇයි අපිට ආයෝජනයට පාටක් නැහැ. කොයි රටෙන් ආයෝජනය ආවත් අපි ඒක පිළිගන්නවා. නමුත් අපේ නිදහස අපි ආරක්ෂා කරනවා. ඒ අනුව තමයි අපි අපේ වෙළඳ පොළවල් ඇමරිකාවේ වෙළඳ පොළවල් යුරෝපයේ වෙළඳ පොළවල් මැද පෙරදිග අලුත් වෙළඳ පොළවල් ඇතිවේගෙන යනවා. ඒ වගේම සුහඳ මිත්‍රශීලී සම්බන්ධතාවයන් තියෙනවා ඉන්දියාව එක්කයි චීන එක්කයි එහෙම සම්බන්ධතාවයල් තියෙනවා. මුලසුන සිටින මන්ත්‍රීතුමනි අපිට වෙලා තියෙන්නේ දශක ගණනාවකටම අපි මේ අපේ ආර්ථිකය පිළිබඳව විශාල වාද විවාද වෙල ඉඳලා තියෙනවා. මොනවද අන්තිමට වෙලා තියෙන්නේ? අපි කෙටි කාලයකට ලංකාවේ ආර්ථිකය විවෘත කළා 1977 විවෘත කළා. ඒක විවෘත කළේ 1970 ඉඳලා 77 තිබුණ ඒ වහපු ආර්ථික ක්‍රමය තුළින් තමයි විවෘත කළේ. හුඟක් අයට ඒක අමතකයි නැත්තම් ඉපදිලා හිටියේ නැහැ. එදා මම පාසල් යන කාලයේදී එදා අපිට අපේ නිවසේ දවල් ආහාරය බෙදනකොට අම්මට අපිට විස්තර කරන්න වුණා අනේ පුතේ අද නම් බත් නැහැ. මොකද රජයෙන් නියම කරලා තියෙනවා සතියකට දෙවතාවක් විතරයි බත් කන්න පුළුවන් බත් පිගාන කන්න පුළුවන් කියලා. මේක හුඟක් තරුණ පිරිස් දන්නේ නැහැ. එදා තිබුණ ආර්ථික ප්‍රතිපත්තිය නිසා තමයි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩියක් තිබෙනවා.
අවසන් කරනවා. එදා තිබුණ ආර්ථික ප්‍රතිපත්තිය නිසා තමයි 1977 මේ රටේ ජනතාව එදා JR ජයවර්ධන මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයට විශාල ලෙස ඡන්දය දීලා කිව්වා මේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න. ඉතින් අපි විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් හදලා රට අවුරුදු ගණනාවකටම ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වුණා. මහවැලිය කියන්නට පුළුවන් කෘෂිකර්මය ගැන කතා කළත් සංවර්ධනය ගැන කතා කළත් නිදහස් වෙළඳ කලාප ගැන කතා කළත් නිෂ්පාදනය ගැන කතා කළත් අපනයනය ගැන කතා කළත් විශාල ලෙස ඒ වර්ධනය වුණා. නමුත් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු පිහිටු වුණා අනිත් පක්ෂයක එකතු වෙලා ඊට පස්සේ ආර්ථික ක්‍රමයෙන් වසාගෙන ගිහිල්ලා එහෙම තමයි අපනයනය අඩුවගෙන ගියේ. ඒක වෙනස් කරන්න තමයි අපි මේ අලුත් මාර්ගය යන්නේ. ඉතින් මුලසුන සිද්ධ මන්ත්‍රීතුමනි අපි මේ ආර්ථික ප්‍රතිපත්තිය ඉන්ද්‍රියට ගෙන යනවා ආර්ථිකය ශක්තිමත් කරනවා. ඒ වගේම මේ රටේ විශාල වර්ධනයක් ඇති කරනවා තරුණ පිළිස්සුවට අවස්ථාවක් ලැබෙන ආර්ථිකයක් නිර්මාණය කරනවා කියලා කියමින් මම නිහඬ වෙනවා. ස්තුතියි
ඔබතුමාට. බොහොම ස්තුතියි.